Honorable Mahinda Amarawira, you have 9 minutes.
Aru mula senaruda mantri tumani aditamat vedagat kaltabime vivadayak pavattenne mama me vivade arambedima kiyanna kemathi me vivade harinang mida masa kīpayakata pera naththam mida avurudha kīpayakata pera tamai me vivade pavattanna thibune namuth TNA mantriyathumalla ape nayakathumat man hithanne ඒ පිළිබඳව උනන්දුවක් දැක්වෙ නැහැ. දැන් මැතිවරණේ කිට්ටු වෙනකොට එතුමන්ලටත් මම දන්නවා ප්‍රශ්නයක් තියෙනවා. උතුරට යන්න ගියාම යම් යම් ගැටලු තියෙනවා. උතුරේ ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ට කරේ නැහැ කියන චෝදනාව එල්ල වෙන නිසා එතුමන්ලා මේ යෝජනාව අද ඉදිරිපත් කළා තියෙනවා. නමුත් අපි විරුද්ධ පක්ෂයේ හිටියත් අපි මේ යෝජනාවට විරුද්ධ වෙන්නේ නැහැ. අපි මේ යෝජනාවේ සාධනීය ලක්ෂණ තියෙනවා වගේම අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට නිරන්තරයෙන්ම බලය බෙදාදීම සම්බන්ධව අපේ එකඟතාවයන් තිබෙනවා. ඒ වගේම ජන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ඒ අදිෂ්ඨානය අපි ආපස්සට ගිහිල්ලා නැහැ. නව මැතිවරණ ක්‍රමයක් පිළිබඳව තියෙන ඒ ජනතාවගේ බලාපොරොත්තුව පිළිබඳවත් අපි ඒ බලාපොරොත්තු ඉෂ්ට කරන්න සූදානමින් ඉන්න බවත් හැම වෙලාවෙම කියනවා. ප්‍රමාද වෙලාව කියලා ඒක අපි පැත්තකට තියන්නේ නැහැ. දැන් හරි සූදානම් නම් දැන් මේ කාරණා සම්බන්ධව කතා කර කණ්ඩායම් ඉදිරිපත් වෙලා කටයුතු කරන්න සූදානම් නම් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට ඒ පිළිමෙන් අපේ කැපවීම අපි අනිවාර්යයෙන්ම ලබා දෙන්න සූදානමින් ඉන්න. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට සංශෝධන බොහොමයක් වරින් වර එකතු වෙලා තියෙනවා. ඒ වගේම නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳවත් විවිධ අවස්ථාවන්වල කතා වෙලා තියෙනවා. මමත් විශ්වාස කරන්නේ දැන් නම් මේ කාලයේ බැරි වුණත් කොයිම වෙලාවක හරි අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාවය අපේ රටේ තියෙනවා. ඒක විවිධ අය විවිධ කෝණවලින් දකින්න පුළුවන්. විවිධ අරමුණු ඒවයි කතා කරන්න පුළුවන්. නමුත් මේ රටට දැන් මේ තියෙන 1978 ආණ්ඩු ක්‍රම අවස්ථාව නිසා රටට ඇති වෙච්ච සිතක් නැහැ කියන එක මම ඉතාමත් පැහැදිලිව සඳහන් කරන්න කැමතියි. මේ ඇති වෙච්ච විධායක ජනාධිපති ධූරය මේ රට පරිහානියට ගෙනිච්ච මිසක් මේ රට ඉස්සරහට ගෙනියන්න සමත් උනේ නැහැ. ඒ නිසා තමයි 1994 ඉඳලා බලයට පත් වෙච්ච හැම නායකයෙක්ම චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය, මහින්ද රාජපක්ෂ මැතිතුමා, ඒ වගේම මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න ඕන කියලා තමන්ගේ මැතිවරණ ප්‍රකාශයේම ඉදිරිපත් කරේ. මේකට හේතුව තමයි මේ විධායක ජනාධිපති ක්‍රමය ඇති කරා කියලා. මේ විධායක ජනාධිපති ක්‍රමයෙන් බලාපොරොත්තු වුණු රටට කිසිම සෙතක් අත් කරගන්න බැරි වුණා. 1977 වෙනකොට මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි 1976 වෙනකොට ඩොලර් එකක් රුපියල් 8.83ක් තමයි ඩොලර් එකක් සඳහා වැය කරේ. 1976 වෙනකොට 1977 ආණ්ඩු මාරුණු ගමන් මේක 15.56ට යනවා. දෙගුණයකට ආසන්න ගාණකින් වැඩි වෙනවා. එදා ඉඳලා දිගින් දිගටම ඩොලර් එක ඉහළ යනවා, රුපියල පහළ යනවා. අපිට අවශ්‍ය ආහාර ටික අපේ රටේ නිෂ්පාදනය කරගන්නේ නැහැ. අපි විදේශ ණය කන්දකට යටත් වෙනවා. මේ පහුගිය කාලය තුලම මේ විධායක ජනාධිපති ධූරය තිබුණු කාලය තුල මේක එක එක අය අර්ථ නිරූපණය කරනවා යුද්ධයක් ජයග්‍රහණය කරන්න නැත්නම් නැවත ඒ වගේ තත්ත්වයක් ඇති නොවෙන්න විධායක ජනාධිපති ක්‍රමයක් අවශ්‍යයි කියලා. ඒක සම්පූර්ණ මිත්‍යාවක්. මහින්ද රාජපක්ෂ මැතිතුමා විධායක ජනාධිපති ධූරයේ බලය පාවිච්චි කළා මේ රටේ යුද්ධය අවසන් කරා. ඒක හරි. හැබැයි යුද්ධේ පටන් ගත්තෙත් යුද්ධයේ උග්‍රතාවට පත් උනේ මේ විධායක ජනාධිපති ධූරයේ ජනාධිපතිවරයෙක් රටේ ඉන්න වෙලාවේ ජේ.ආර්. ජයවර්ධන මහත්මයා ඉන්න කාලේ, ප්‍රේමදාස මහත්මයා ඉන්න කාලේ, මේ කාලේ තමයි ජනතා ආයුක්ත පෙරමුණේ එහා පැත්තේ යුද්ධයත්, ඒ වගේම එල්.ටී.ටී. මෙහා පැ උතුරේ යුද්ධයත් මේ දෙකම පටන් ගත්තා. දැන් අද අපි ඒ ගැන අවිශ්වාසයෙන් කතා කරලා විධායක ජනාධිපති ක්‍රමය තියාගන්න ඕනේ කියන උමනාවක් නැහැ. එසම් මේ රට ආපස්සට ගිය මේ රට විනාශ මුඛයට ගිය මේ රටේ දේශපාලන සංස්කෘතිය විනාශ වුණු ඒ වගේ මේ රටේ ආර්ථිකය විනාශ වුණු මේ විදායක ජනාධිපති ක්‍රමයත් ඒ වගේ මේ මැතිවරණ ක්‍රමයත් දෙකම වෙනස් වෙන්න ඕන කියන මතය තමයි අපි ඉන්නේ කියන එක පැහැදිලිව සඳහන් කරන්න ඕන මම කිව්වා අපේ විදේශ සංචිතවලට වෙච්ච තත්ත්වයන් පිළිබඳව අපේ ඩොලරට අත්වෙච්ච අපේ රුපියලට අත්වෙච්ච ඉරණම් පිළිබඳව ඒ වගේම විදේශ ණය පිළිබඳව ගත්තොත් 77 වෙනකොට ඉතාම සුළු ප්‍රමාණයක් තමයි විදේශ ණය විදියට මේ රට අරගෙන තිබුණේ ඒවත් අරගෙන තිබුණේ සම්වර්ධන ව්‍යාපෘති වෙනුවෙන් ඒවත් පළදායි දේවල් වලට යොමු කරලා තිබුණේ විදේශ ආධාර ප්‍රමාණයක් තමයි රජයට අරගෙන තිබුණේ නමුත් ඊළඟට මොකද උනේ තරඟයට ණය ගනිමින් ගනිමින් ගියා දැන් මේ ආණ්ඩුව ඇවිල්ලත් ආයෙණය අරගත්තා දැන් වෙලා තියෙන තව අවුරුදු දෙකක් තුනක් යනකොට රාජ්‍ය ආදායම් මදි වෙනව ණයයි පොලියයි ගෙවන්න දැන්ටමත් ඉතාමත් සොච්චම් මුදලක් විතරයි ඉතුරු වෙන්නේ එතකොට ණය අරගෙන ණය ගෙවන්න වෙන රටක් බවට අපේ රට පත් වෙලා තියෙන්නේ මේ ක්‍රමවේදයන් වල ඇතිවෙච්ච වෙනස්කම් නිසායි කියන එක අපි පැහැදිලිව සඳහන් කරන්න ඕන විදායක ජනාධිපති ක්‍රමයේ එක පැත්තකින් වියදම වැඩි එක පැත්තෙන් පාලන අධිකාරී දෙකක් අපේ වගේ රටක අපේ රට වගේ දියුණු නොවිච්ච ආදායම් නොලබන රටක මේ වගේ පාලන තන්ත්‍ර දෙකක් නඩත්තු කරන්න පුළුවන් කමක් නැහැ ඒ වගේම බල ගැටුම් නිර්මාණය වෙනවා දැන් 19 වෙනි ආණ්ඩු ක්‍රියාස්ථාව හරහා ජයම්පති මැතිතුමාම කිව්වා එතුමල්ල හැදුවේ එතුමල්ලම කියනවා දැන් ඒක වැඩක් නැහැ හදපු කට්ටියම කියනවා
විනාඩි දෙකක් තියෙනවා මන්ත්‍රීතුමා.
මම තව විනාඩි 5ක් ගන්න මම කලමනාකරණය කරලා දෙන්න. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මේ විධායක ජනාධිපති මේ 19 වෙනි ආණ්ඩු ක්‍රමවස්ථාව හදපු අයම දැන් කියනවා මේකෙන් වැඩක් නැහැ. මේක ප්‍රමාණවත් නැහැ. මේකෙන් ගැටුම් ඇති සමා වෙන්න 19 වෙනි ආණ්ඩු ක්‍රමවස්ථාව 19 වෙනි ආණ්ඩු ක්‍රමවස්ථාව සකස් කරපු දවියම දැන් කියනවා ඒකෙන් ගැටළු රාශියක් තමයි නිර්මාණය වෙලා තියෙන එකෙන් වැඩක් වෙලා නැහැ කිය. එහෙනම් මොකද්ද මේ කියන්නේ? දැන් මොකද්ද වෙලා තියෙන්නේ? මේ රට අරාජික වෙලා තියෙනවා. දැන් ඉස්සරහට මේක වෙනස් වෙනවද? නෑ. කවුරු මේ රටේ ජනාධිපති වුණත්, කවුරු මේ රටේ අග්‍රාමාත්‍යවරයා වුණත් මේ ගැටුම මේ බල අරගලයේ දිගටම යනවා. දැන් ඊළඟට එන ජනාධිපතිවරයාට තවත් බලතල අඩු කරලා තියෙනවා. අග්‍රාමාත්‍යවරයාට පාර්ලිමේන්තුවට බලතල වැඩි කරලා තියෙනවා. හැබැයි ඒ තියෙන බලතල වලින්නුත් පුළුවන්කම තියෙනවා. රජයේ වැඩපිළිවෙල බකල් කරන්න, කඩාවැප්පල් කරන්න ඕනනම් පුළුවන්කම තියෙනවා. මේ ගැටීමක් ඇති වුණොත් ඒක රට අරාජික වෙන මට්ටමට ගෙනියනවා. ඒ නිසා අපි මේවා අත්දැක බැලීම් කරපු යුගයේ අවසාන කළා. දැන් අලුත් විදියට හිතන්න කාලය අවිල්ල තියෙනවා. මම දන්නවා දැන් මේ 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 කාල පරාසෙ ඉඳ මදි. මම ඒකයි කිව්වේ එතුමල්ල මේ යෝජනාව ගේන්න තිබුණේ මීට කලින්. එතුමල්ල මේ සඳහා මූලිකත්වය ගන්න තිබුණේ මීට කලින්. එතුමල්ල බලයට පත් කර රජය මේ වෙනුවෙන් මීට කලින් මැදිහත් වෙන්න තිබුණා. නමුත් ඒක උනේ නැහැ. දැන් මේ අග්ගිස්සට ගෙනාවා. මන් දන්නවා ඊළඟ කාල පරිච්ඡේදෙත් මේක වෙන්නේ නැහැ. ඊළඟ සැරෙත් එන ජනාධිපති අපේක්ෂයන්ගේ ජනාධිපති ප්‍රතිඥා නැත්තම් මැතිවරණ ප්‍රකාශවල සඳහන් වෙන විධායක ජනාධිපති ක්‍රමයේ අහෝසි කරනවා කියලා. නමුත් කිසිසේත් ඒක වෙන්නේ නැහැ. ඒක වෙනවනම් එන්නේ කෙනෙක්ගේ කාල පරාසයේ අවසාන කාලේ. ඒ හොඳම කාලයක් තමයි මේ පහුගිය. මේ පහුගියේ හොඳම කාලේ තමයි මේක අවසාන කරගන්න තිබුණේ. මොකද වර්තමාන ජනාධිපතිතුමා කොයිම වෙලාවකවත් කිව්වේ නැහැ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න එතුමා විරුද්ධයි කියලා. එතුමා කියපු දේ තමයි පාර්ලිමේන්තුවට ඒ කාර්ය භාරයි පාර්ලිමේන්තුවේ කටයුත්ත කළා දෙන්න මට ප්‍රශ්නයක් නැහැ කියලා. එතුමා ඒක විවෘතවත් කිව්වා අභ්‍යන්තරවත් කිව්වා. කිසිම දැනකදී කිව්වේ නැහැ විධායක ජනාධිපති ක්‍රමය රඳව ගන්න ඕන කියලා එතුමා කිව්වේ නැහැ. නමුත් ඒකෙන් ප්‍රයෝජනය ගන්න මේ පාර්ලිමේන්තුව අසමත් උනායි කියන එක තමයි මට කියන්න තියෙන්නේ. ඒ වගේම බලන්න මේ ඡන්ද ක්‍රමය මේ ඡන්ද ක්‍රමය නිසා තමයි දූෂිතව මේ රටේ පාර්ලිමේන්තුවට එන යුගය ඇති වුනේ. සල්ලි කොහෙන් හරි හොයාගත්තනම් කොහොමාරි සල්ලි හොයාගත්තනම් පාර්ලිමේන්තුවට එන්න පුළුවන් පළාත් සභාවට යන්න පුළුවන් ප්‍රාදේශ සභාවට යන්න පුළුවන් කියන මතය ගොඩ නැගුණා. මේ පාර්ලිමේන්තුව අපි අහලා තියෙනවා අපි එන්නට පෙර ඉඳලා අපි කියවලා තියෙනවා අපි දැනගෙන තියෙනවා ඉතාමත් වැදගත් පාර්ලිමේන්තු රටේ තිබිලා තියෙනවා. මහජන නියෝජිත ගරු සේවාවන් ලබා දීලා තියෙනවා. මුදලට නෙමෙයි වැටුප බලාගෙන නෙමෙයි සේවාවන් කළා තියෙන්නේ මන්ත්‍රීවරු. එයයි කෝච්චිය ඇවිල්ලා, එයයි බස් එකේ ඇවිල්ලා මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා කතා කරපු වැඩ කරපු මන්ත්‍රීවරු ඇමතිවරු ඉන්නවා. ගෙදර යනකොට බස්සේ ගිහිපු අගමැතිවරු ඉන්න රටක් ඉඳපු රටක් මේක. අද මොකක්ද ඇති වෙලා තියෙන තත්ති? එහෙම තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් කමක් නැහැ. මැතිවරණයක් කෙනකොට මේ තියෙන ඡන්ද ක්‍රමෙත් එක්ක අසීමිතව වියදම් කරනවා. අසීමිතව වියදම් කරනවා. ණය වෙනවා. ණය වෙනවා. ඊළඟට ඇවිල්ලා බලයට එනවා. බලයට ආව මොකද්ද වෙන්නේ? ණය ගෙවා ගන්න ඕන. ඒකට හොරකම් කරන්න ඕන. වියදම් කරපුවා හොයා ගන්න හොරකම් කරන්න ඕන. ඊළඟට මොකද්ද වෙන්නේ? ඊළඟට එනවා ආයේ මැතිවරණයක්. ඒ මැතිවරණ එනකොට ආයේ ඒකට වැඩ කරන්න ඒකට වියදම් කරන ආයේ සල්ලි හොරකම් කරන්න ඕන. උඩක් කට්ටියට ඒක වෙලා තියෙනවා. ඊළඟට හදිසියෙන් පැරදුනොත් කියලා ඒකටත් හොරකම් කරන්න බල්ල. අන්තිමට මොකද කරලා තියෙන්නේ? හොරකම් කරන එක තමයි ගොඩක් අය කරලා තියෙන්නේ. ජනතාවට වැඩ කිරලා නෙමෙයි. තමන්ගේ ඡන්දදායකයන්ට උදව් කිරලා නෙමෙයි. ඒක පාර්ලිමේන්තු වෙන්න පුළුවන්. ඒක පළාත් සභාවේ වෙන්න පුළුවන්. ඒක ප්‍රාදේශීය සභාවේ වෙන්න පුළුවන්. අවාසනාවට ඒ වගේ තත්ත්වයන් තමයි ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. අද පළාත් පාලන ආයතනකින් බලන්න වැඩක් කරගන්න පුළුවන්ද කියලා? ප්ලෑන් එකක් පාස් කරගන්න පුළුවන්ද කියලා? 95%ක් අන්ත දූෂිත තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේ පහළම තියෙන තත් මේ ආයතන වල තත්ත්වේ. මේක හැමදාම මේක එක පාලනයක් නේ හැමදාම තිබිච්ච තත්ත්වයක්. මේකට ප්‍රධාන හේතුවක් තමයි මේ ඡන්ද ක්‍රමය. දැන් මේ රටේ අපිට 70-77 යුගය. මේ උතුරේ මන්ත්‍රීතුමාලට සීපත් වෙනවා ඇති. කොච්චර මේ රටේ ගොවියට ගොවිය ශක්තිමත් වෙන තත්ත්වයක් තිබුණාද? වැඩ කරන මිනිස්සුන්ට හයියක් ලැබුණාද? අමාරුකම් තිබුණා. ආණ්ඩුවේ වැරදි තිබුණා. හාල් පොළු මිරිස් පොළු දාලා මන්ත්‍රීවරු ගාන අටට අඩු කරගත්ත එක ඇත්ත. හැබැයි අවසානයේ මොකද්ද වුනේ?
විනාඩි දෙකක් තියෙනවා මන්ත්‍රී.
අවසානයේ මොකද්ද වුනේ? ඒ කාල පරාසය තුල උතුරු ප්‍රදේශයේ ජනතාව ශක්තිමත් වෙන්න ගත්ත කෘෂිකාර්මී. දකුණේ ගොවි ජනතාව ඉතා ඉහළ මට්ටමට එන්න ගත්තා. අපේ රටට අවශ්‍ය ආහාර ටික අපේ රටේ නිෂ්පාදනය කරගත්තා. අපේ රටට අවශ්‍ය ඇඳුම් ටික අපේ රටේ නිෂ්පාදනය කරගත්තා. හැම ගෙදරම පේෂ කර්මාන්තය ක්‍රියාත්මක වුණා. හැම ගෙදරම පෝච්චියේ මල් ගහ වෙනුවට මඤ්ඤොක්ක ගහක් මිරිස් ගහක් බටු ගහක් ඉඳ ගන්න තත්ත්වයක් පැතුණා. නමුත් මොකද්ද වුනේ? මොකද්ද වුනේ අවසානයේ? අවසානයේ බැලුවම ඒවා සම්පූර්ණ වෙනස් වුණා. හැම දෙම රටින් ගෙනල්ලා කන්න දෙන යුගයකට පත් වුණා. අද ණයට ගෙනල්ලා කන්න දෙන යුගයකට පත් වුණා. මට මතකයි පිටි ගෙනාපු ණය 1994 ආණ්ඩුව බලයට පත් වෙලා තවරු තුනක් විතර ණය ගෙව්වා. ඇමරිකන් පිටි ගෙනල්ලා කන්න දීපු ණය. දැනුත් බලාගෙන ඉන්නේ පිටි මිල කොහෙද වැඩි වෙන්නේ? ඉන්දියාවේ බඩු මිල කොහෙද? චීනේ බඩු මිල මොකද්ද? මෙයා බලවල ඉන්නේ. සරුංගලය, බකට් ලාම්පුව, ඉටිපන්දම, හඳුන් කූරත් අද රටින් ගේන. එතන මොකද්ද ඇති වෙච්ච වෙනස? මේ පාලන ක්‍රමවල විවෘතාර්ථය කියලා බදාගත්තා 77. අපි ඇවිල්ලා කිව්වා ඒක මානුෂික මුහුණු වරද්දනවා කියලා 94. අපිට මානුෂික වෙන්නත් බැරි වුණා. ඒගොල්ලන්ට විවෘතාර්ථය ශක්තිමත් කරගන්නත් බැරි වුණා. රට ණය කන්දරාවකට යටත් වෙලා තියෙනවා. රට ඉස්සරහට ගෙනියන්නත් පුළුවන් කමක් ලැබුණේ නැහැ. වංචාව දූෂණය රට පුරා ක්‍රියාත්මක වුණා. පාතාලයක් හැදුණා. මේ රටේ නොතිබිච්ච මත්ද්‍රව්‍ය සියල්ල මේ රටට ආවා. හෙරොයින් කියන ඒවා, හදිස් කියන ඒවා, අයිස් කියන ඒවා ඇහුවද මේ රටේ? එහෙම එකක් තිබුණේ නැහැ. විවෘතාර්ථික එන්න ඉස්සලා මේ රටේ කතා වුණා නම් මත්ද්‍රව්‍ය කියලා සීනි කරින්ජන් ටිකක් ගැන නැත්තම් ගංජ ටිකක් ගැන විතරයි කතා වුණේ. ඕවා වෙන දෙයක් නැහැ. අපින් ගැන පොඩ්ඩක් කතා වෙලා තියෙනවා. හැබැයි දැන් මොනවද නැත්තේ ලංකාවේ? ලෝකේ තියෙන ඕනම මත්ද්‍රව්‍යයක් මේ රටේ ගන්න පුළුවන්කම තියෙනවා. මේ තිබුණ සේරම දැන් ජනාධිපතිතුමා පාතාලේ මර්ධනය කළ මත්ද්‍රව්‍ය අල්ලගෙන යන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. ඒ පිළිබඳව අපි ප්‍රසාදය පළ කරනවා. පාතාලේ අද බලන්න රට පුරා විහිදිලා ගියා. දැන් ටිකක් අඩු වෙලා තියෙන නමුත් ඒව තාවකාලිකයි. ඒව තාවකාලිකයි. ඒ නිසා අපි පැහැදිලිව කියන්නේ මේ වැඩපිළිවෙළවලදී අපි සියලු පාර්ලිමේන්තුවම අසමත් වෙලා තියෙනවා රට ඉස්සරහට ගෙනියන්න. දැන් හරි ගෙනාව යෝජනාව උතුරේ වෙන්න පුළුවන්, දකුණේ වෙන්න පුළුවන්. අපි අපේ ඒ යෝජනා පැත්තකට දාන්නේ නැහැ. අපි සූදානම් මේ පිළිබඳව කතා කරන්න, වැඩ කරන්න. එදුමල්ලට, එදුමල්ලා මීට වඩා අවදියෙන් ඉන්න ඕන. බලන්න උතුරට ඕන මේ බලය බෙදීමටත් හැටිය සම්වර්ධනය. තාම උතුරේ රාජ්‍ය ආයතනවල පුරප්පාඩු වලට යන්නේ දකුණේ. දකුණෙන් යන්නේ ගිහිල්ලා බලන්න උතුරේ දෙමළ තරුණයන්ට රස්සාවක් එන්නේ නැහැ. උතුරේ කෘෂිකාර්මික දේවල් විකුණ ගන්න තාම බෑ. දීවරයට අවස්ථාවක් නැහැ. මේ தත්ත්වය තමයි තියෙන්නේ. ඒ නිසා ඒ ප්‍රදේශවල මහජන නියෝජිතයොත් මීට වඩා රජයක් බලයටපත් කරන කටයුතු කරනවට වඩා තමන්ගේ ජනතාව ගැන කල්පනා කිරීමයි වැදගත් කියන එකත් ප්‍රකාශ කරමින් මානිනව ස්තුතියි.
ස්තුති ගරු ඉරාන් වික්‍රමරත්න ඇමතුමා, ඔබතුමාට විනාඩි 18ක් තියෙනවා.
ස්තුතේ. අද මේ විවස්ථාව පිළිබඳව, සම්පාදනය පිළිබඳව සාකච්ඡා කරන, විවාද කරන අවස්ථාවේදී මම පළමුවෙන්ම විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමා කතා කරනකොට කියපු දෙයක් නිවැරදි කරන්නට ඕනේ. ඔහුගේ කතාවේ ඔහු සඳහන් කළා අපේ විවස්ථා කෙටුම් පතක් ඉදිරිපත් කළා කියලා. ඇතරම විවස්ථා කෙටුම් පතක් අගමැතිතුමා ඉදිරිපත් කළේ නැහැ. ඇතරම ඉදිරිපත් කළේ පාර්ලිමේන්තුවට අන්තර් වාර්තාවක්, කාර්ක සභා වාර්තාවන් තිබුණා, ඒ වගේම විශේෂඥයන්ගේ වාර්තාවල් තිබුණා. ඒක විවාදයට ඉදිරිපත් කළේ. ඒ වගේම මේක ඉදිරිපත් කරනකොට ඒ වාර්තාවල් තුර, අන්තර් වාර්තාවල් තුර නුබෙන්දු රටක් තුල බලය බෙදා හැරීමේ මූල ධර්මය තමයි ඉදිරිපත් වුණේ. ඒ වගේම ඒ බලය බෙදා හැරීමේ මූල ධර්ම ඉදිරිපත් කරන අතරේම බෙදුම්වාදීව වෙන්වීමට විරුද්ධව තියෙන රැකවරණත් ඒ අන්තර් වාර්තාව තුලම තිබුණා. ඉතින් මං හිතන්නේ ඒක මම සඳහන් කළේ මොකද මං හිතන්නේ ඒක තමයි ඇත්තටම පාර්ලිමේන්තුවේ සිදු වුණේ. එමෙන්ම සඳහන් කළා ඒ උතුරට නැගෙනහිරට මොනවත් කරලා නැහැ කියන එක. දැන් මම දන්නවා සාමාන්‍යයෙන් බලාපොරොත්තු තියෙනවා උතුර නැගෙනහිර විතරක් නෙමෙයි බස්නාහිර ප්‍රදේශයේ දකුණු ප්‍රදේශවල. එතකොට සමහරට ඒ සියලුම අපේක්ෂාවන් ඉෂ්ට වෙලා නොවෙන්න පුළුවන්. නමුත් අපි මතක් කරන්නට ඕනේ, හරිද, අපි සංහිඳියාවේ කාර්යාලයක් උනූර් කියලා, ඔෆිස් ඔෆ් නැෂනල් යුනිටි ඇන්ඩ් රිකන්සිලියේෂන් කියලා අපි කාර්යාලයක් විවෘත කළා මේ රජය පිහිටුවට පසුව. මොකද මේ රටේ ජාතීන් එකමුතු කරන්න, සංහිඳියාවක් ඇති කරන්න. ඒ වගේම ඒ යුද්ධය තියෙන කාලයේදී හුඟක් අය අතුරුදහන් වුණා. මේ අය ගැන හොයන්න අතුරුදහන් වීමේ ඔෆිස් ඔෆ් ද මිසිං පර්සන්ස් කියලා අතුරුදහන් වීමේ කාර්යාලයකුත් විවෘත කළා. ඒ වගේම අලාභහානි වුණා යුද්ධය නිසා. ඒව වලට යම්කිසි වන්දි ගෙවන්න, රෙපරේෂන්ස් වන්දි ගෙවන්නත් අපි යම්කිසි පියවර අරගෙන තියෙනවා. ඊට අමතරව තවත් ආර්ථික පියවරත් සිදුවේගෙන යනවා. අපි නිවාස ගොඩනගනවා, බලාපොරොත්තු වෙනවා ලබන මාසේදී අපි වරායක් විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වගේ වැඩපිළිවෙළවල් සිදුවේගෙන යනවා. ඉතින් මම කිව්වා වගේ අපේක්ෂාවන් සියල්ලක්ම ඉෂ්ට නොවිලා වෙන්නට පුළුවන්. නමුත් මේ රජය යම්කිසි වැඩපිළිවෙලක් මේ ප්‍රදේශවල කරගෙන යනවා. නමුත් අද තියෙන මේ විෂයට පැමිණුණොත් මම කැමැති ප්‍රධාන වශයෙන් කරුණු දෙකක් ගැන කතා කරන්න. එකක් ඇවිල්ලා අපි ව්‍යවස්ථාවක් සම්පාදනය කරනකොට ජාතික අනන්‍යතාවය පිළිබිඹු වෙන විදියට තමයි ව්‍යවස්ථාව සකස් කරන්නට ඕනේ. ජනවාර්ගික අනන්‍යතාවය නෙමෙයි, ජාතික අනන්‍යතාවය. It's national identity that we need to really talk about, not ethnic identity. දැන් අපි දන්නවා පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ හුඟක්ම මතු වුණේ අපේ ජනවාර්ගික අනන්‍යතාවයයි මතු වුණේ. මේක බොහොම අවාසනාවන්තයි, නමුත් මේ දේ තමයි මතු වුණේ. අපි දන්නවා අපේ අනන්‍යතාවයේ මතු වුණා අපි සිංහලද, දෙමළද, මුස්ලිම්ද කියන අනන්‍යතාවය. නැත්තම් අපි බෞද්ධද, හින්දුද, ඉස්ලාමීයද, කිතුනුද කියන අනන්‍යතාවය තමයි මතු වුණේ. 1960 ගණන්වලදී සිංගප්පූරුව මලයාසියාවෙන් වෙන් වෙනකොට එදා සිංගප්පූරුවේ අගමැතිතුමා ලී ක්වාං යූට මේ වගේ ජනවාර්ගික ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිදු වුණා. ඒ සිදු වුණ අවස්ථාවේදී ඔහු කල්පනා කළා කොහොමද මම අලුත් රටක් ගොඩනගන්නේ කියලා ඔහු කල්පනා කළා. එතුමා ලංකාවට පැමිණුණාම SWRD බණ්ඩාරනායකේ අපේ හිටපු අගමැතිතුමා එක්ක රාත්‍රී ආහාරය ගන්නකොට අපේ අගමැතිතුමා මොම ආඩම්බරෙන් කිව්වා කොහොමද ඔහු සිංහල බෞද්ධ රටක් නිර්මාණය කරන්න කියලා. ඒක ඔහුගේ පොතේ, ඒ කියන්නේ තුන්වැනි ලෝකේ ඉඳන් පළවෙනි ලෝකයට කියන පොතේ සඳහන් කරලා තියෙනවා. ලීකුවන්යෝ ඒ වෙලාවේ කල්පනා කළා මොනවද වෙන්න යන්නේ මේ රටේ ජීවත් වෙන දෙමළ මුස්ලිම් බර්ගර් ජනතාවට මොනවද වෙන්න යන්නේ කියලා ඔහු කල්පනා කළා කියලා ඔහුගේ පොතේ ඔහු සඳහන් කරනවා. ලීකුවන්යෝ ඒ පොතේම සඳහන් කරනවා එක ජාතියකට මුල් තැන දීමෙන් ඒක රටේ සංවර්ධනයට බලපානවා කියලා. හැම ජාතියකටම එක හා සමාන තැනක් හැම පුරවැසියෙකුටම එක හා සමාන තැනක් දෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ ඔහු විශ්වාස කළා ජාතික අනන්‍යතාවයක් ගොඩනගන්න ඕනේ කියලා. මම පළමුවෙන්ම සිංගප්පූර් ජාතිකයෙක් වෙන්න ඕනේ, චීන ජාතිකයෙක් වෙන්න ප්‍රථමයෙන්. මම ශ්‍රී ලාංකිකයෙක් වෙන්න ඕනේ, මම සිංහලයෙක් වෙන්න ප්‍රථමයෙන් කියන ජාතික අනන්‍යතාවයට ඔහු විශේෂ තැනක් ලබා දුන්නා. ඔය ඒ පොතේ ඔහු සඳහන් කරනවා, ඒ පොතේම සඳහන් කරනවා ඔහු හිතුවා කොළඹයි පෙරදෙණිය විශ්වවිද්‍යාලය අපේ ප්‍රදේශයේ තිබුණ හරිද ඉස්තරම්ම උසස්ම විශ්වවිද්‍යාලය කියලා. ඔහුට කැමැත්තක් තිබුණා සිංගප්පූරුවෙත් මෙවැනි විශ්වවිද්‍යාලයක් ඇති කරන්න. ඉතින් ඔහු පෙරදෙණිය විශ්වවිද්‍යාලයට ගියා. පෙරදෙණිය විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ඔහු උපකුලපති එක්ක කතා කරනකොට උපකුලපතිතුමා බොහොම ආඩම්බරයෙන් කිව්වා සිංහල ශිෂ්‍යයන්ට අපි සිංහලෙන් උගන්වනවා, දෙමළ ශිෂ්‍යයන්ට අපි දෙමළෙන් උගන්වනවා, බර්ගර් ශිෂ්‍යයන්ට අපි ඉංග්‍රීසි භාෂාවෙන් උගන්වනවා කියලා ඔහු සඳහන් කළා. ලී ක්වන්යූ මේ කතාව අහලා කල්පනා කරලා උපකුලපතිතුමාගෙන් ප්‍රශ්නයක් ඇහුවා. ප්‍රශ්නේ ඇවිල්ලා මේ ඉංජිනේරු තුන්දෙනා සිංහලෙන් ඉගෙන ගන්න එක්කෙනයි, දෙමළෙන් ඉගෙන ගන්න එක්කෙනයි, ඉංග්‍රීසියෙන් ඉගෙන ගන්න එක්කෙනයි පාලමක් හදන්න ගියාම මේ තුන්දෙනා කොහොමද මේ පාලම හදන්නේ, ඒ අය කොහොමද එකට කතා කරන්න යන්නේ, සංනිවේදනය කරන්නේ කොහොමද කියලා උපකුලපතිතුමා පොඩ්ඩක් කල්පනා කරලා කිව්වා. ඒ ප්‍රශ්නය නම් යොමු කරන්න ඕනේ දේශපාලඥයන්ට කියලා කිව්වා. දැන් අපි දන්නවා අපේ සංස්කෘතියක් තියෙනවා, අපේ භාෂාවල් තියෙනවා, අපි ඒව ආරක්ෂා කරන්න ඕනේ, අපි ඒවට මුල් තැන දෙන්න ඕනේ කියන එකේ වාද විවාදයක් නැහැ. නමුත් අපි අනන්‍යතාවයක් පොදු අනන්‍යතාවයක් ගොඩනගන කොට අපි පොදු කරුණ මුදුන් කරලා තමයි ඒකට මුල් තැන අපි දිය යුත්තේ. පොදු කරුණ මුල් කරගන්න නැතුව අපිට ජාතික ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් ගොඩනගන්නට බැහැ. ඉතින් අපි මේක ප්‍රායෝගික පැත්තෙමුත් මේක බැලිය යුතුයි. ප්‍රායෝගික පැත්තෙමුත් අපි හුඟක් වෙලාවට අපේ දරුවන්ට අපි ඉංග්‍රීසි භාෂාව හෝ ජාත්‍යන්තර භාෂාවක් හඳුල්ලා දෙනවා. නමුත් රටේ ඉන්න අනිත් දරුවන්ට ඒ අවස්ථාවද අපි සැලසන්නේ නැහැ. අපි ගිහිල්ලා හැංගෙනවා. හැංගෙලා අපි වෙන තර්කයක් කරනවා එතන. නමුත් ඇත්තටම පොදු අපිට මූල ධර්මයකට අපි ඔක්කොම එකඟ නැහැ. ඉතින් මෙහෙම තමයි ඒ ජාතික අනන්‍යතාවය ඒ රටේ ගොඩනැගුවේ. මං හිතන්නේ අපිට හුඟක් ඉගෙන ගන්න දේවල් තියෙනවා. මම කතා කරන්න කැමති දෙවෙනි ප්‍රශ්නේ ඇවිල්ලා මතයක් තියෙනවා විධායක ජනාධිපති ක්‍රමයේ තියෙනවා නම් රටේ ප්‍රශ්නොක්ක විසඳන්න පුළුවන් කියලා. අද අමරවීර මන්ත්‍රීතුමා කතා කරනකොටත් ඔහු සඳහන් කළා අද ඔහු සඳහන් කළා ඒකෙන් අපි බැලුවොත් ඉතිහාසය හිටපු ජනාධිපතින්ලාගේ ඒ කාලේ ඉතිහාසය බැලුවොත් ඒකේ රටේ ප්‍රශ්නොක්ක විසඳුනේ නැහැ කියන එක. නමුත් 1978 විවස්ථාවේ මුල් තැන දීලා තියෙන්නේ ඒ ඒකාධිපති දර්ශනයට තමයි මුල් තැන දීලා තියෙන්නේ. ඇත්තටම ඒකාධිපති දර්ශනයක් තියෙන්න ඕනේ නැහැ රටේ තියෙන ප්‍රශ්න විසඳන්න. එහෙම එකක් ඕනේ නැහැ. සමහරට හුඟක් අය තර්ක කරනවා. ඉනි අපිට බියක් තියෙනවා ඒකාධිපති ව්‍යූහයට අමතරව සමූහ විධායක ව්‍යූහයක් ගොඩනැගීම ගැන. පාර්ලිමේන්තුවට වග කියන ඒ ව්‍යූහයක් ගොඩනැගීම ගැන අපි දන්නවා යුරෝපයේ නම් ඔය ඒකාධිපති ක්‍රමවිධි තිබුණා. අපි දන්නවා යුරෝපයේ දිහා බලපුවම ජර්මනියේ නාසිර්ලා බලපුවාම ඒ වගේම ස්ටැලින්ලා මාඕලාව එහෙම අපිට මතක් වෙනවා. නමුත් ලංකාවේ ජාතික සමගියට විධායක ජනාධිපති ක්‍රමයක්ම අවශ්‍ය නැහැ. මේක අපි හුඟක් වෙලාවට කියනවා විධායක ජනාධිපති ක්‍රමයක් තියෙනවනම් බෙදුම්වාදයට ප්‍රතිහාරයක් ඇති ප්‍රතිප්‍රහාරයක් හැටියට සලකන්න පුළුවන් කියලා. නැත්නම් අපි කියනවා දෙමළ ස්වයං පාලනයට ප්‍රතිහාරයක් හැටියට සලකන්න පුළුවන් කියලා. සෑම පුරවැසියෙක්ම ජනාධිපතිතුමාව තෝරාපත් කරගත්තා නම්
සුලි ජාතීන් දෙස බලන්නේ අපි එතකොට හුඟක් වෙලාවට සැකයෙන් බලන්නේ බියෙන් අපි ක්‍රියා කරනවා. ඔවුන්ගේ එතකොට ඉබේටම මොකද්ද ප්‍රතිචාරය වෙන්නේ? රාජ්‍ය විරෝධ වීමේ ප්‍රතිචාරයක් තමයි ඔය ඒ සුලු ජාතීන්ගෙන් ඇති වෙන්නේ. පළාත් පාලන ආයතන හා මධ්‍යම රජයේ අතරේ ආතතියක් අපි ඇති කරගන්නවා. ඉතින් අපි බැලුවොත් ලෝකේ සාර්ථකම බහුජාතික රජයන් බැලුවොත් බ්‍රිතාන්‍ය, කැනඩාව, ස්පාඤ්ඤය, බෙල්ජියම් රට, ඉන්දියාවත් අපිට ඒක එකතු කරන්න පුළුවන්. මේ මම මේ සඳහන් කරපු හැම රටම මේ සාර්ථකම බහුජාතික රටව ලෝකයේ තියෙන සාර්ථකම ඒවා දිහා බැලුවොත් ඔය එකකවත් ජනාධිපති ක්‍රමයක් නැහැ. ඔය හැම එකේම තියෙන්නේ පාර්ලිමේන්තු ක්‍රමයක්. මුලසුනේ සිටින මන්ත්‍රීතුමනි, අපි පොඩ්ඩක් කල්පනා කරලා බැලුවොත් මහා බ්‍රිතාන්‍ය තමයි ලෝකයේ තියෙන විශාලම අධිරාජ්‍ය ඉතිහාසයේ තියෙන අධිරාජ්‍ය ඇතිකලේ. ඔවුන්ගේ ලෙක එක රටවල් අත්පත් කරගත්තා. ඔහු අධිරාජ්‍යයක් ගොඩනැගුවා. ඊට පස්සේ අධිරාජ්‍ය ඔහු නිදහස් කළා. ක්‍රමක්‍රමයෙන් අධිරාජ්‍ය නිදහස් කරලා අද මහා බ්‍රිතාන්‍ය විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒක කළේ කොහොමද? ඒක කළේ පාර්ලිමේන්තු ක්‍රමයක් තුල, විධායක ජනාධිපති ක්‍රමයක් තුල නෙමෙයි. අධිරාජ්‍යයක් වුණත් පිටවන්න පුළුවන් උනේ. ඒ වගේම මට මතක් වෙනවා සමහර අය කියනවා මේ ත්‍රස්තවාදය, උතුර තිබුණ ත්‍රස්තවාදය අපිට නැති කරන්න පුළුවන් උනේ මේ ඒකාධිපති ක්‍රමයක්, ජනාධිපති ක්‍රමයක්, විධායක ජනාධිපති ක්‍රමයක් තියෙනවා නම් කියලා. මට මතක් වෙනවා 1970 මම පාසල් යන කාලේදී ලොකු කැරැල්ලක් නැත්තම් ත්‍රස්තවාදයක් ඇති වුණා දකුණේ. එදා තිබුණේ පාර්ලිමේන්තු ක්‍රමයක්. එදා ගරු සිරිමාවෝ ඩයස් බණ්ඩාරනායක මැතිනිය තමයි මේ රටේ අගමැතිනිය. එතුමිය ඒක මර්ධනය කළා. විධායක ජනාධිපති ක්‍රමයක් තිබුණේ නැහැ. නමුත් දකුණේ තිබුණ ත්‍රස්තවාදය ඒ කැරැල්ල එතුමිය මර්ධනය කළා. ඉතින් මේක මේ ජනාධිපති ක්‍රමය තුළ විධායක ජනාධිපති ක්‍රමයක් තියෙන්න ඕනේ කියන ඒක අපිට නම් කවදාවත් විශ්වාස කරන්නට බෑ. මම මේ කියපු බහුජාතික රාජ්‍යයන් බ්‍රිතාන්‍ය, කැනඩාව, ස්පාඤ්ඤය, බෙල්ජියම, ඉන්දියාව ගත්තොත් ඒවවල භෞමික අඛණ්ඩතාවය හා සමගිය ඒ රටවල් වලත් පාර්ලිමේන්තු ක්‍රමය හරහා ඒගොල්ලන් ආරක්ෂා කරලා තියෙනවා. භෞමික අඛණ්ඩතාවයයි ඒ වගේම සමගියත් ආරක්ෂා කරලා තියෙනවා. ඉතින් මෙතන ශක්තිමත් ආණ්ඩුවක් කියලා කියන්නේ විධායක ජනාධිපති ක්‍රමයක්ම වෙන්න ඕනේ නැහැ. ශක්තිමත් ආණ්ඩුවක් විධායක ජනාධිපති ක්‍රමය හරහත් ශක්තිමත් ආණ්ඩුවක් තියෙන්න පුළුවන්. පාර්ලිමේන්තු ක්‍රමය හරහත් ශක්තිමත් ආණ්ඩුවක් තියෙන්න පුළුවන්. නමුත් ශක්තිමත් ආණ්ඩුවකට ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම, මානව අයිතිවාසිකම්, ඒ වගේම නීතියේ ආධිපත්‍යයට අපි මුල් තැන දෙන්නට ඕනේ. විධායක ජනාධිපති ක්‍රමයක් ඇති කරන්න තව කියන තර්කයක් ඇවිල්ලා ආර්ථික සංවර්ධනය වේගෙන් කරගෙන යන්න පුළුවන් කියන එක තමයි. මේ න්‍යාය පත්‍රය අනුව තමයි එදා JR ජයවර්ධන මේක යෝජනා කළේ, ශීඝ්‍ර ක්‍රමයක් ඇති කරන්න පුළුවන් කියලා. ජනප්‍රිය නොවන සමාජීය ආර්ථික තීරණ ගන්න පුළුවන් වෙයි කියලා තමයි ඔහු හිතුවේ. නමුත් ප්‍රජාතන්ත්‍රවාදයයි ජනරජයයි ඒ ජනරජයක ප්‍රතිපත්ති අපි ආරක්ෂා කරන්නට ඕනේ. තීරණ ගැනීමේ තීරණවල විනිවිදභාවය, වගවීම අපි තහවුරු කරන්නට ඕනේ. ඒක තමයි අපේ ජනාධිපති ක්‍රමය තුළ හුඟක් අඩුවෙන්ම සිදු වෙලා තියෙන්නේ. ඔය ගැටලුව තමයි සිදු වෙලා තියෙන්නේ. ඒ නිසා අපි ප්‍රජාතන්ත්‍රවාදය ඇති වෙන ක්‍රමයක් ගෙනියන්නට ඕනේ. දැන් අද රටේ හුඟක් සාකච්ඡාවක් යනවා. මොකද ජනාධිපති කෙනෙක් ඉන්නවා එක පක්ෂයකින්, ආණ්ඩුවක් අගමැති කෙනෙක් ඉන්නවා තව පක්ෂයකින්. ඉතින් මේ ලොකු වාද විවාදයක් යනවා මේක ගැන. මේක ඇවිල්ලා විධායක ජනාධිපති ක්‍රමය තිබුණා කියලා විසඳන එකක් නෙමෙයි. දැන් රාජපක්ෂ රෙජිම 18 වෙනි සංශෝධනය හරහා ජීවිත කාලයටම ඒකාධිපති ක්‍රමයක් තියාගෙන යන්න තමයි 18 ගෙනාවේ. අද විවේචනය කළා 19 වෙනි සංශෝධනය විවේචනය කළා. 18ක් තිබුණේ නැත්තම් 19ක් ඕන වුණේ නැහැ. 18 ගෙනාපු නිසා තමයි 19 ඕන වුණේ. අපිට මතකයි එදා විධායක හැදුවා ශේෂ්ඨාධිකරණයත් යටපත් කරන්න බෑයම් කළා. ඒ අවස්ථාවේදී අග්‍රමිනිස්ත්‍රීකරු නෙරපීමෙන් අයවැය වෙන් කරනකොට හුඟක් වෙලාවට පවුලේ අයටයි බොහොම සමීප අයට තමයි අයවැයෙන් වැඩි ප්‍රතිශතයක් වෙන් කළේ. ඉතින් මේක විධායක ක්‍රමය තුල සිදු වුණ දේවල්. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නට හුඟක් වෙලාවට හුඟක් අය අකමැති වෙන්නේ. අපිට තියෙන දේශපාලන සංස්කෘතිය අධිකාරීවාදී සංස්කෘතියක්. ඒක අධිකාරීවාදී සංස්කෘතියක්. ඒක අපි ඔක්කොම පිළිගන්න ඕනේ. නිවසෙත් එහෙමයි. පිරිමියාට මුල් තැන තියෙනවා නිවසෙත්. මේ වගේ අධිකාරීවාදයක් තියෙනවා. ඇදහිමෙත් එහෙමයි. ඇදහිමෙත් ආගමික නායකයන්ට අපි හැම තිස්සෙම වැරදි වුණත් මුල් තැන දෙනවා. හරිනම් මුල් තැන දෙන එකෙන් ප්‍රශ්නයක් නැහැ. වැරදි වුණත් මුල් තැන දෙනවා. ගමේ චණ්ඩියා තමයි පාලනය කරන්න බෑම් කරන්නේ. රටේ ඉතින් අපි හිතනවා ඒකාධිපති නායකයෝ හිටියොත් සමහර අය හිතනවා හමුදා පාලනයක් තිබුණත් රට ගෙනියන්න පුළුවන් කියලා. මේවා යුරෝපයේ තිබිලා තියෙනවා. ඉතිහාසයේ අනන්තව මේවා තිබිලා තියෙනවා. නමුත් ඒ එකක්වත් සාර්ථක වෙලා නැහැ.
තව විනාඩි දෙකක් තියෙනවා.
හරි මම අවසන් කරනවා. ඉතින් ඒ නිසා මේ ඒකාධිපති නැත්තම් විධායක ජනාධිපති ක්‍රමයක් තියෙන්න ඕනේ කියන තර්කය නම් පිළිගන්නටම බැහැ. එතකොට ඇයි අපිට මේ ව්‍යවස්ථාවක් ඕනේ, අලුත් ව්‍යවස්ථාවක්? මේක උතුරු නැගෙනහිරට විතරක් නෙමෙයි මුලසුන සිටින මන්ත්‍රීතුමනි, අපිට මේ ව්‍යවස්ථාව ඕනේ. අපිට මේ ව්‍යවස්ථාව ඕනේ මුළු රටටමයි. මේ ව්‍යවස්ථාව ඕනේ. දැන් මම උදාහරණයක් හැටියට කිව්වොත් අපිට මේ අලුත් ව්‍යවස්ථාවක් ඕනේ. අපේ පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය මං හිතන්නේ මේ ආසියාවේ තියෙන ඔක්කොම රටවල් වලට වැඩිය අඩුයි. ඉතින් අපිට මේ ව්‍යවස්ථාව ගේන අවස්ථාවේදී මේ කාන්තා නියෝජනය අපි වැඩි කරගන්නට ඕනේ. ඊයේ සාකච්ඡාවක් තිබුණා. මේ ක්‍රමයේම තිබුණොත් අඩුම ගානේ ජාතික ලයිස්තුවෙන්වත් ඒගොල්ලන් කිව්වේ තුනෙන් එකක්වත් කාන්තාවන් දෙන්න ඕනේ කියලා. මගේ මතයවල 50%ක්ම දෙන්න ඕනේ කියලා. ඇයි පාර්ලිමේන්තුවේ දැන් ඉන්නේ 5%යි ඉන්නේ කාන්තාවන්. 5%යි. ඉතින් මේවා ජාතික ප්‍රශ්න තියෙනවා. උතුරු නැගෙනහිර ප්‍රශ්න නෙමෙයි. ඇයි අපිට අලුත් ව්‍යවස්ථාවක් ඕනේ කියන එක. ඒ වගේම කැබිනට් මණ්ඩලයේ දිහා බැලුවොත් මගේ මතේ නම් කැබිනට් මණ්ඩලයේ සංඛ්‍යාවත් ව්‍යවස්ථාව හරහාම සීමා කරන්න ඕනේ. මොන පක්ෂයද ආණ්ඩු කරන්න කියන එක වැදගත් නැහැ. මේ රටේ තියෙන ජනතාව බැලුවොත් සංඛ්‍යාව බැලුවොත් 25කට 30කට වැඩිය නම් කැබිනට් මණ්ඩලයක් අවශ්‍යම නැහැ. මේක මේ තනතුරු දෙන වැඩක් නෙමෙයි. විශාල ඉන්එෆිෂන්සි එකක් ඇති වෙනවා මේ වගේ හුඟක් කැබිනට් මණ්ඩලයේ හුඟක් අය ඉන්නකොට. හුඟක් වෙලාවට දන්නේ නැහැ කවුද කැබිනට් ඇමති. මොකක්ද යාට තියෙන විෂය? මොකක්ද මොනවද ඒව තුල තියෙන ආයතන? ඒවත් පැහැදිලි නැහැ. ඉතින් මම හිතන්නේ මේ ව්‍යවස්ථාව හදනකොට කැබිනට් මණ්ඩලයේ සංඛ්‍යාව තීරණය කරන්න ඕනේ. මේක විධායකයට බාර දෙන්න බෑ. ඒකත් තීරණය කරන්නේ. මේ වගේ හුඟක් දේවල් තියෙනවා. අලුත් ව්‍යවස්ථාවක් හරහා අපි කළ යුතු දේවල් තියෙනවා. මට ලබා දුන්න කාලය නිසා මම ස්තුතිවන්ත වෙනවා.
ස්තුති ගරු නිමල්ලංසා මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 4ක් තිබෙනවා.
මගේ කාලය සුශිල් පෙන්ජයන් ඇමතුමාගේ කාලය
සමහර විනාඩි 8ක් තිබෙනවා.
මේ අපේ චන්දිම විරක්කොඩි මන්තුමාගේ කාලෙත් තියෙනවා.
හරි විනාඩි 12ක් තිබෙනවා.
ගරු මුලසුන වන ගරු මන්ත්‍රීතුමනි, විශේෂයෙන් ගරු එරාන් මන්තුමාගේ කතාවෙන් පස්සේ මට කතා කරන්න ලැබීම පිළිබඳව මම ස්තුතිවන්ත වෙනවා. මට නිකන් හිතෙනවා දැන් මේ අපි ආණ්ඩු පක්ෂේ ඉන්නේ ඒගොල්ලෝ විපක්ෂේ ඉන්නවා වගේ කියලා. මොකද 2015 මේ බලයේ බෙදෑරීම ඇතුළු කරුණු ගණනාවක් අපේ ආණ්ඩු නොකිරීම නිසා තමයි උතුරු නැගෙන ඉන්න ද්‍රවිඩ ජනතාව එක්සත් ජාතික පක්ෂ පෙරමුණට ඡන්දෙ දීලා තමුන්නාංශේ බලයට පත් කළේ. හැබැයි බලයට පත් කළා එදා ඉඳලා අද අවුරුදු 4.5ක් ගිහිලා තියෙනවා. අවුරුදු 4.5ක් ගිහිලත් කතා කරන්නේ මේ ජනතාවට දුන්නු මේ පොරොන්දු ඉටු නොකර ඒ පොරොන්දු ගැන කතා අවුරුදු 4.5ක් මේ පාර්ලිමේන්තුවට කිසිම වැදගත් කෙටුම්පතක් ගේන්නේ නැතුව අද කතා කරනවා මේ අපි මේකට ඉඩ දෙන්නේ නැහැ වගේ කියලා. ඉතින් මම ඉතාමත් පැහැදිලිව කියන්න ඕනේ 3-2ක් තිබ්බා තමුන්නාංශලගේ ආණ්ඩුවට පෞකේ කාලය තුල. හැබැයි ඒ 3-2 තියෙන කාලය තුල බලයේ බෙදෑරීම පිළිබඳව කතා කළේ නැහැ. ඇත්තටම බලයේ බෙදෑරීමක් අවශ්‍ය නැහැ. මට මගේ කතාව පටන් ගත්තා මම කියන්නම් ඇයි මේ යෝජනාව අද ගෙනාවේ කියලා. විශේෂයෙන් මම හිතන්නේ ඉතාමත් කෙටි කාලයක් තියෙද්දි TN එකෙන් මේ සභාව කල් තැබීමේ යෝජනාවක් ගෙනල්ලා කියන්නේ මොකද්ද? පසුගිය මාස කීපය තුලදී නිශ්චිත නොවූ යම් හේතුවක් මත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය නතර වී ඇති අතර ඉන් ඉදිරියට යාමක් පිළිබඳ කිසිදු සංඥාවක්වත් නොමැතියින්ද. ඉතින් TN එකනේ නම් හැමදාම ආණ්ඩුවට සහයෝගය දුන්නේ හැම අවස්ථාවකදීම. TN එකට පුළුවන්නේ හැමදාම අගමැතිතුමාව මලික් සමරවිර ඇමතිතුමාව කැබිනට් ඇමතිවරුන්ගේ රැඩරයට අම්බිනා වගේ ඒ ආණ්ඩුවට කියලා මේක ගේන්න. මේක සභාව කල් තියෙන යෝජනා කියලා මේ උතුරේ ජනතාව රවට්ටන්න ඕනේ නේ. උතුරේ ජනතාව රවට්ටන්න මීඩියා ගේම් එක තමයි මේ ගෙනල්ලා තියෙන්නේ. ඒ නිසා අපි පෑදිලිවම මේ වගේ යෝජනාවක් ගෙනාවේ ඉදිරියේ දෙන ජනාධිපති වෙන්නේදී උතුරේ නැගෙන ජනතාවගේ ඡන්දය ලබා ගැනීම සඳහා ජනතාව රැවටීමටයි කියන එක තමයි මගේ පළවෙනි අදහස ඉදිරියට මම මතු කරන්නේ. ඒ වගේම මම මේම කියන්නේ ඇයි? මම මේම කියන්නේ මේයුම් කමිටු වාර්තාවක් ඉදිරිපත් කළා විවිධ පක්ෂවල යෝජනා දාලා. ඒ යෝජනා ටිකට ආණ්ඩුවට ඕනකමක් තිබ්බනම් ආණ්ඩුව නියෝජනය කරන ඒ පක්ෂ ටිකටවත් ඒකමතිකව තීන්දුවකට එන්න තිබ්බා. අපි බලයේ බෙදෑරීම සහ අනෙකුත් විධායක ජනාධිපති ධුරයේ ක්‍රමය මැතිවරණ ක්‍රමය පිළිබඳව එක ස්ථාවරයකට. හැබැයි එහෙම ආවේ නැහැ. එහෙම එන්නේ නැතුව මොකද කළේ? එහෙම එන්නේ නැතුව එක එක පක්ෂවල යෝජනාව දැම්මා. එක්සත් ජාතික පක්ෂයේ යෝජනාවක්වත් දැම්මේ නැහැ. ඉතින් බලයේ බෙදෑරීම පිළිබඳව විධායක ජනාධිපති ධුරයේ පිළිබඳව මැතිවරණ ක්‍රමයේ පිළිබඳව ආණ්ඩුව ගෙනියන ආණ්ඩුවට සහයෝගය දෙන ආණ්ඩුව තුල ඉන්න පක්ෂ එකමතයකට එන්නේ නැතුව කියනවා මේකට විපක්ෂය විරුද්ධ වෙනවලු. විපක්ෂය විරුද්ධ වෙනවද නැද්ද කියන එක තමුන්නාන්සලාට තීන්දුව කරන්න බෑ. තමුන්නාන්සලා යෝජනාලියක් ගෙනලා පෙන්නන්න. ඉතින් මම අහනවා UMP එකෙන් තමුන්නාන්සලාට ඇත්ත උවමනාවක් තියෙනවද මේ නව ව්‍යවස්ථාවක් ගේන්න? මම අහනවා මුස්ලිම් රිෂාඩ් බතුර්දීන් එමතුමා නියෝජනය කරන පක්ෂෙන් එතුමාලට ඇත්ත උවමනාවක් තියෙනවද මේ යෝජනාවක් ගේන්න බලය බෙදෑරීම පිළිබඳව? මම අහනවා රවුෆ් හකීම් එමතුමාට ඕනකමක් තියෙනවද ඇත්ත උවමනාවක් මේ බලය බෙදෑරීම පිළිබඳව ගේන්න යෝජනාවක්? මනෝ ගණේෂන් ඇතුළු ඒ 6 දෙනෙක් ඉන්නවා ඒ කණ්ඩායමෙන් මම අහනවා උතුරු නැගෙනට බලය බෙදෑරීම වගේම අනෙකුත් කාරණා සඳහා නව ව්‍යවස්ථාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේන්න ඕනේ කියලා තමුන්නාන්සලා හිතනවද? හැබැයි මේ සියලු දෙනා විශේෂයෙන් ඒ එක්සත් ජාතික පෙරමුණ තුල ඉන්න චම්පි කැමැතුමා මම අහනවා ජාතික එළවරුමෙනුත් ඇත්ත උවමනාවක් නැහැ. ඇත්ත උවමනාවක් නැහැ බලය බෙදෑරීම පිළිබඳව සහ අනෙකුත් කාරණා පිළිබඳව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේන්න. මේ පක්ෂ ටිකට ඉතින් හැමදාම අම්මේ නායට තිබ්බන එකට එකතු වෙලා එක යෝජනාවක් ගේන්නේ. එහෙම ගේන්නේ නැහැ. එහෙම ගේන්නේ නැත්නම් මේක මොකද්ද කරන්න හදන්නේ? විශේෂයෙන් TN එක ඉදිරියේදී මැතිවරණයක් එනවා. ඒ මැතිවරණයේදී උතුම් නැගෙන්න තියෙන ද්‍රවිඩ ඡන්ද ටික එක්සත් ජාතික පක්ෂයට අරන් දෙන්න ක්‍රමයක් හොයන්න ඕනේ. ඒ ක්‍රමයේ හොයාගෙන ඉදි තමා ගියපාර ඡන්දේ ගත්තා උතුරු නැගෙනහිර ජනතාවට මූලා කරලා එක්සත් ජාතික පක්ෂ පෙරමුණට ඡන්දෙ දෙන්න උතුරු නැගෙනහිර ජනතාව බලාපොරොත්තු වෙනේ බලය බෙදෑරීම ලැබෙනවා කියලා. 80ක් 85ක් කියලා ඡන්දෙ දුන්නා. අද අවුරුදු 4.5ක් ගිහිල්ලා අද ගේනවා නිකන් වැඩක් නැති සභාව කල් තියෙන යෝජනා. මේකේ ඇති වැඩක් තියෙනවද? මේකේ වැඩක් තියෙනවා නම් තියෙන්නේ මුළු පාර්ලිමේන්තුවම මේ උන් කමිටු අක්කලා මුළු පාර්ලිමේන්තුවම බලය දුන්නා හොඳ කෙටුම් පතක් ගේන්න කියලා. හැබැයි කෙටුම් පතක් ගෙනාවේ නෑ. අගමැතිතුමා අද මම දැක්කා මම ස්තුතිවන්තන සුමන්තිර මන්තුමා කිව්වා මේ අගමැතිතුමා ඡයා කරපු ටේබල් එකේ රැස්සෙන් 18ක් එතුමාලා සියලු දෙනා සාකච්ඡා කළා. හැබැයි එතුමා මෙතනට දාපු කමිටුවේ වාර්තාව විශේෂඥ කමිටු වාර්තාව එක්ස්පර්ට්ලාගේ එහෙම නැත්නම් විශේෂඥයන්ගේ කමිටු වාර්තාව කියලා දැම්මා. එතුමාගේ වාර්තාව කියලා කිව්වේ නෑ කියලා. සුමන්තිර මන්තුමා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ස්තුති කළා ඒක මතක් කිරීම පිළිබඳව. එනිසා මේ ආණ්ඩුව මම හිතනවා ආණ්ඩුවත් මේකට කැමති නැහැ. එකම TN එකත් කැමති නැහැ බලය බෙදාරින්න. මොකද TN එකට ඕන තරම් අවස්ථාව තිබ්බද එයනේ ආණ්ඩුවට කියලා මේක කරගන්න. මොකද අපි දැක්කා පෑදිලෙම අගමැතිතුමාට විරුද්ධව විශ්වාසභංගය ආපුවම උතුන් නැගෙනට ගිහිල්ලා කිව්වා අගමැතිතුමාව අපි රැක ගන්න ඕනේ, රැකගත්තොත් තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ බලය බෙදෑරීම කරගන්න පුළුවන් කියලා TN එක උතුරට ගිහිල්ලා කිව්වා කියලා තමයි මේ ඡන්ද දීලා ඒ ගිහිල්ලා මිනිසුන්ව සේව් කරගත්තේ. අපිට ඉල්ලයා ඉංග සෙල්ලුම් අපිට ඉල්ලයාට අපිට ඉල්ලන්නේ සෙල්ලුම්කෝ නෝ කන්ෆිඩන්ස් මෝෂන්ල එක්සත් ජාතික පක්ෂ පෙරමුණ දරු අගමැතිතුමා බේරගන්න මේ පාර්ලිමේන්තුව තුල අත උස්සලා කියලා උතුරට ගිහිල්ලා කිව්වේ එහෙමයි. ඊට පස්සේ 2018 අගමැතිතුමා වෙනස් වුණාම ඒ අගමැතිතුමාව නැවත ගේන්න පාරක් පාරක් ගාන ගියා, උසාවි උසාවි ගාන ගියා පාර්ලිමේන්තුව තුල එයාට මෙයාට දිව්වා. මොකටද? මහින්ද රාජපක්ෂ ආවොත් උතුරු නැගෙනට බලය බෙදා හැරීම කරන්න බෑ කියලා ජනතාව අතර මතයක් මේගොල්ලෝ දානවා. දාලා කිව්වා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා අපි ගේන්න ඕනේ අපි පෙබරවාරි 2019 පෙබරවාරි 4 වෙනිදාට ඉස්සෙල්ලා බලය බෙදා හැරීමේ කෙටුම්පත පාර්ලිමේන්තුවට ගෙනල්ලා ඒක සම්මත කරලා ජනමත විචාරණයකට යනවා කිව්වා. ගෙනවද? මං අහනවා TN එකේ මන්ත්‍රීවරුන්ගෙන් තමුන්නාංශලා 2018 ඔක්තෝබර් මාසේ ඒ අගමැතිතුමා වෙනස් වුණාට පස්සේ තමුන්නාංශලාගේ සහයෝගය මේ ආණ්ඩුවට දෙද්දී උතුම් නැගෙන්න ජනතාවට කියලා මොනවද කිව්වේ? කිව්වේ පෙබරවාරි 2019 පෙබරවාරි 19ට ඉස්සෙල්ලා මේ බලය බෙදා හැරීමේ කෙටුම්පත ගේනවා කිව්වා. ගෙනාවේ නැහැ. ඒ උතුරේ ගිහිල්ලා මිනිස්සු උතුර නැගෙන්න අපේ අහිංසක ඒ ද්‍රවිඩ ජනතාව රවට්ටනවා. ඒ නිසා ඊට පස්සේ දානමිනී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇදුවේ කවුද? ජයම්පති මහත්තයයි සුගන්තිල මහත්තයයි. ඊයේ ජයම්පති මහත්තයා කියනවා මේක විකෘතියලු. විකෘතිය කළේ අපිද? අපි දැක්කා ඉරාන් මහත්තයා දැන් කියනවා මන්ත්‍රීතුමා මේ 18 ගෙනාපින්දලු දානමේ ගේන්න උනේ. මේක පුදුම කතාවන්නේ. කවුරුහා ළමෙක් ඇදුවා කියලා එයාත් ළමෙක් හදනවද? 18න් දුන්නේ මේ රටේ ජනතාවට පරමාධිපත්‍ය බලය, සර්වජන ඡන්ද බලය දුන්නේ තමන් කැමති නායකයා තෝරන්න. එහෙම නැතුව මොකද්ද කරපු විධායක ඒකාධිපති වැඩේ? තුන්වෙනි පාර ඉල්ලන්න පුළුවන් කියලා ගෙනල්ලා ජනතාවට බලය දුන්නා කැමති කෙනෙක්ව තෝරන්න කියලා. හැබැයි තමුන්නාංශල දානමේ ගෙනාවේ මොනවද? ඔක්කොම කොමිෂන් ගෙනා. මොකද්ද වෙලා තියෙන්නේ? අද අපි දකිනවා තේරින් කාරක සභාවල පාස්කුරු වලට කවුද වාකියත්තේ කියලා හොයාගන්න බෑ. මොන කොමිෂන්ද? අද වඩකලපියේ සියොන් දේවස්ථානේ මේ ද්‍රවිඩ ජනතාව කීයක් මැරුණද? මේ TN එක ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් පෙනී සිටියේ නැහැනේ. මේ කොච්චි කඩෙද්ද මේ දෙමළ පූජාට ගෙව්වේ? අප්පායි මක්කල් පති කයිච වෙනද? පාස්කු ප්‍රහාරෙන් 300ක් මැරුණා. හැබැයි කතා කරන්නේ කිසි කෙනෙක් ප්‍රකාශනයකුත් කරන්නේ නැහැ මෙතන. තමන්ගේ ජනතාව වෙනුවෙන්වත්. අද නිකන් බොරුවට මේ සභාකල් තියෙන යෝජනාවක් ගෙනල්ලා තිනවා. පෞගියටක අයවැය ගෙනාවාම හැම අයවැයම උතුරු නැගෙනට කියලා කියනවා. අපි මේ අයවැයට සහයෝගය දෙන්නේ අපේ බලය බෙදාරින්න අපිට දෙමළ ජනතාවට වැඩ කරගන්න කියලා. මොන දෙමළ ජනතාවට කිසිම වැඩක් කළා නැහැ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කාලේ කරපු විශාල ව්‍යාප්ති විතරයි කරලා තියෙන්නේ. එතුමා බිම්බෝම්බ ටික ඉවත් කළා. ඒ සටන් කරපු ඒ LDD සමාජිකයන්ව පුනරුත්ථාපනය කළා. ඒ විශාල වැඩ කොටසක් කළා. හැබැයි මේගොල්ලෝ ආණ්ඩුව ගෙනල්ලා ආණ්ඩුව රැකගෙන ආණ්ඩුවට කඩේ ගිහිල්ලා මොනවද අද ද්‍රවිඩ ජනතාවට අම්බෙලා තියෙන්නේ? මොකුත් අම්බෙලා නැහැ. හැබැයි ඒ අම්මුන් නැති වුණත් ඊළඟ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට UMP උදව් කරන්න ඕනේ. ඇයි ඒ?
තව විනාඩි දෙකක් තියෙනවා මම. තව විනාඩි දෙකක් තිබෙනවා.
අර මේ ජෝන් සෙනෙටත් දැමතුමා අතරත් තියෙනවා. ගරු මුලසුන වන සභාපතිතුමනි, දැන් මේ සභාකල් තියෙන යෝජනාව නිකන් අර උතුර නැගෙනට නිකන් කැරට්ටලයක් පෙන්වන්න යන්නේ. ඊළඟ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට ඡන්දය අරන් දෙන්න පෙන්නන කැරට්ටලේ තමයි මේක. මොකද ඕනම කෙනෙක් පාර්ලිමේන්තුවේ ඉන්න මේ නවක මන්ත්‍රීවරයා මමත් දන්නවා සභාකල් තිල යෝජනා කියලා මොන බම්බුවක්වත් වෙන්නේ නැහැ කියලා. මේක මීඩියා ගේම් එකක්. මේක ද්‍රවිඩ මාධ්‍ය වලට මීඩියා ගේම් එකක්. උතුර නැගෙන කට්ටියට මේ කරන්නේ මේක කරගන්න උවමනාවක් ඕනේ නැහැ. මේක UMP ට ඕනෙත් නැහැ, TN එකට ඕනෙත් නැහැ මේක සම්මත කරන්න. එහෙම නොවුනම තමයි අර ඉංගන්නගේ තුවාලේ වගේ. ඉංගන්නට තුවාලේ තිබ්බොත් නේ ආධාරම් වෙන්නේ. මේගොල්ලන්ට ඡන්දම් වෙන්නේ TN එකේ මන්ත්‍රීවරුන්ටයි. ඒ ඡන්ද අරගෙන UMP එකට දෙන්නලා ගන්න පුළුවන් ඒ ඉංගන්නගේ තුවාලේ වගේ මේක තියාගන්න ඕනේ. ඒ නිසා මේක තමයි මේ කරන්නේ. මේගොල්ලෝ හොඳටම දන්නවා මේ බලය බෙදා හැරීම ගෙනල්ලා මේක පාස් කරගන්න try කළොත් UMP එකට සිංහල ඡන්ද නැති වෙනවා. මේගොල්ලෝ හොඳටම දන්නවා මේක පාස් කරගන්න මුස්ලිම් අය උදව් කළොත් මුස්ලිම් පක්ෂවලට මුස්ලිම් ඡන්ද නැති වෙනවා. මේගොල්ලෝ හොඳටම දන්නවා එළවරුමේ වගේ පක්ෂය මේකට පාස් කරගන්න උදව් කළොත් ඒගොල්ලන්ට තියෙන සිංහල ඡන්ද නැති වෙනවා කියලා. එවනම් මේගොල්ලන්ට මොනවද ඕනේ? මේක නොකර ඉන්න. තමයි මේ වගේ යෝජනා ගේන්නේ. කරන්න ඕන නම් දෙයනේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට දෙන මෙච්චර සපෝට් එක උඩ. එතුමාව රැකගත්තේ TN එකනේ. එතුමා TN එක කියන ඕන දෙයක් කරනවානේ. හැබැයි TN එක කියන්නේ එළිය නිකන් මේ අද මන් දැක්ක සුමන්ත මන්තුමා මහින්ද රාජපක්ෂ මහත්තුමාට මම හිතන්නේ එයා කියපු කතාව වැරදි කියලා මම හිතන්නේ කතාව විනාඩි 20ක් පැය කාලක් බැලලා විනාඩි 5ක් UMP එකට වැන්නා UMP එක කවුරුත් ඉන්නේ නැහැලු හැමතිවරු නැහැලු කැබිනට් එක නැහැලු ඊයේ ඝනපූර්ණේ නැහැ ඝනපූර්ණේ ඇති කළේ අපි මේ UMP එක කඩේ ගියාට UMP හැමතිවරු නැහැ කවුද ඉන්නේ මේ පොටුවල එක UMP එකේ മന്ത്രിවරයෙක් ඉන්නවද පෙන්වන්න එක UMP එකේ മന്ത്രിවරයෙක් එක UMP එකේ മന്ത്രിවරයෙක් නැ මේක තමයි උතුරු නැගෙන්න දෙමළ ජනතාවට සලකලා තියෙන ඇටි උතුරු නැගෙන්න දෙමළ ජනතාවට සලකන්නේ එක්සත් ජාතිපක්ෂයේ මේම තමයි හැබැයි මේම සලකන එක්සත් ජාතිපක්ෂයට තමයි TN එකේ മന്ത്രിවරු උදව් කරන්නේ ඇයි එක්සත් ජාතිපක්ෂයට තමයි තුමල්ලට යම් කිසි වැඩක් කරගන්න පුළුවන් වෙන්නේ හැබැයි ජනතාවට වැඩ කරගන්න බෑ උතුරු නැගෙන්න ඉඳ ජනතාවට වැඩ කරන්න බෑ කියලා දැන දැන් දරු මුලසුන බොන සභාපතිතුමනි බලන්නකෝ එක්සත් ජාතිපක්ෂේ කවුද අගමැතිතුමා ඉන්නවද සභානායකතුමා ඉන්නවද සංවිධායකතුමා ඉන්නවද කවුද ඉන්නේ කැබිනට් එකේ මේක පුටුවක එක්කෙනෙක් ඉන්නවද මහලකොට කියන සංවිධායකාරයාලා දැම්මා මොන සංවිධිය කෝටි ගණන් විනාශ කළා මේ මේයුම් කමිටුව දාලා උපකමිටු දාලා කෝටි ගණන් විනාශ කළා රටේ මහ ජනතාවේ සල්ලි කෝටි ගණන් විනාශ කරනවා පාස්කු ප්‍රහාරය නිසා මිනිස්සු 300 ගණන් මැරුණා තුවාල ලැබුව 500 ගණන් මේවා එකක්වත් TN එකේ മന്ത്രിවරුන්ට වැඩන්නේ නැහැ TN එකේ മന്ത്രിවරුන්ට ඕනේ UMP ඒ බලයට ගේන්න රනිල් වික්‍රමසිංහ මහත්තයා බලයට ගේන්න එහෙම නැත්නම් වෙනත් UMP කෙනෙක්ව බලයට ගේන්න ඒ නිසා මේ TN එකේ මේ ජනතාව රවට්ටන එක උතුම් නැගෙන ජනතාව රවට්ටන එක හැමදාම කරන්න බෑ කියන කීතාවත් පෑදීලෝ කියන්න ඕනේ මොකද TN එකේ മന്ത്രിවරුන්ට ආණ්ඩුවක් නැතුව Taman පාර්ලිමේන්තුවට ඇවිල්ලා වැඩක් නැහැ Tamanට පාර්ලිමේන්තුව ආපුවම කාර් දෙක තුනක් ගෙවල් දෙක තුනක් ගන්න නම් UMP තියෙන්න ඕනේ. මොකද අපි දකිනවා සමහර වෙලාවට අද TN එකේ සමහර മന്ത്രിවරුන්ට ගෙවල් දෙක තුන තියෙනවා. වාහන දෙක තුන ආණ්ඩුවෙන් දීලා තියෙනවා. ඒ නිසා මේවා ගන්න නම් UMP එන්න ඕනේ. ඒ නිසා මම ඊටමත් පැහැදිලිව කියන්නේ ප්‍රභාකරන් හිටියානම්
තව විනාඩි දෙකක්
ප්‍රභාකරන් හිටියානම් මේ උතුරු නැගින්න මේ අහිංසක ද්‍රවිඩ ජනතාව රවට්ටන මේ සියලු දෙනාට තමයි දඬුවම් දෙන්නේ. මේ TN එකේ മന്ത്രിවරුන්ට තමයි දඬුවම් දෙන්නේ. පෑදිලිව මං කියන්න ඕනේ ප්‍රභාකරන් හිටියානම් දඬුවම් දෙන්නේ මේගොල්ලෝ මේ කරන්නේ පෑදිලිවම කියන්න ඕනේ උතුරු නැගින්න ජනතාව නැවත ගොනාට අන්දන මීඩියා කැම්පේන් එකක් කරන්න ඒ නිසා උතුරු නැගින්න ජනතාවට අපි පෑදිලිව කියන්න ඕනේ මේ අයට තමුන්ගේ ජනතාව ගැන කැක්කුමක් නැහැ තමන්ගේ ජනතාව විඳින දුක ගැන කැක්කුමක් නැහැ තමන්ගේ ජනතාවගේ ගෙවල් ටික අදලා දෙන්න උත්සාහ කරන්නේ ඒකට කියන්නේ මොකද්ද අපිට මේ එක ඉල්ලීමක් අතේපා බලය වේදාරින්න ඕනි කියලා හැබැයි මේ ඇවිල්ලා මොකද කරන්නේ අපිට කාර් ඉල්ලනවා ගෙවල් ඉල්ලනවා ඉන්න තැන් ඉල්ලනවා සල්ලි ඉල්ලනවා දීමන ඉල්ලනවා හැබැයි තමුන්ට හැබැයි ජනතාවට මොනවාද කියන්නේ අපිට ජල ආධාර ගන්න ඕනේ නැහැ අපිට සංවර්ධනය ඕනේ නැහැ අපිට මහින්ද රාජපක්ෂ සංවර්ධනය අපි ඉල්ලුවේ නැහැ දුන්නට හැබැයි ඒක එපා කියනවා මේ ඇවිල්ලා ඉන්න සුපෝභෝගී ජීවිත ගත කරන්න ගෙවල් ඕනේ වාහන ඕනේ යාන වාහන ඕනේ ඉතින් ඒ නිසා මේ උතුරු නැගින්න අපි දැක්කා 2018 පෙබ්‍රවාරි 10 දීප ඡන්දේ TN එකේ ඡන්ද ප්‍රතිශතය එන්න අඩු වෙලා තිනවා ඒක රැකගන්න ගන්න ගේමක් තමයි මේක ඒ නිසා ජනතාව තමුන්නා අංශලට මේ මැතිවරණේදි රවට්ටන්නම් මෙන්න අපි තාමත් ආදරෙන් කියනවා උතුරු නැගින ඉන්නේ අහිංසක ද්‍රවිඩ ජනතාව ඒගොල්ලන්ට ගෙවල් ටික නැහැ ජලේ නැහැ සමහර අයට යන්න පාරවල් හරි නැහැ ඒ සඳහා තමුන්නා අංශලා වැඩ කරන්න ආණ්ඩුවට කඩ යන ආණ්ඩුවෙන් කෝටි ගණක් අරන් ගිහලා දෙමළ දුප්පත් ජනතාවට බෙදා දෙන්න අපි විරුද්ධ නැහැ අපි අත් දෙකම උස්සනවා හැබැයි තමුන්නාන්සලා ඒක නොකර ද්‍රවිඩ ජනතාවට උදව් නොකර ද්‍රවිඩ ජනතාවගේ ප්‍රශ්න කතා කරන්නේ නැතුව මේ අර බොරුවට ඉඟන්නාගේ අර තුවාලේ වගේ බලය බෙදා හැරීම ගැන කතා කර කර මේ UMP ට උදව් කරනවා ඒ නිසා අපි පෑදිලෙම අපේ දැඩි විරෝධතාවය මේ බොරු යෝජනා මේ ඇවිල්ලා සභාකල් දෙන බොරු යෝජනා පාර්ලිමේන්තුවම ඒකමතිව සම්මත කරලා මේ යුම් කමිටුවක් දීලා තියෙනවා මං අද අභියෝග කරනවා මගේ මන්ත්‍රීකම TN එකේ മന്ത്രിවරු 16 දෙනාගෙන් මම තමුන්නාන්සලාට අභියෝග කරනවා මේ ආණ්ඩු කාලය තුල තමුන්නාන්සලා කිසිම කැටුම්පතක් පාර්ලිමේන්තුවට ගේන්නේ නැහැ කියන එක පුළුවන් නම් ගේන්න කියන්නේ එක්සත් ජාතිපක්ෂයට පුළුවන් නම් ගේන්න කියන්නේ එක්සත් ජාතිපක්ෂයට ගේන්නේ නැහැ ඇයි ගෙනාවුවාමයි ඊළඟ මැතිවරණය පරදිනවා කියලා දන්නවා ඒ නිසා මගේ අභියෝගේ කවුරුරි බාර ගන්න කැමති නම් TN එකේ മന്ത്രിවරු මගේ මන්ත්‍රීකම ඔට්ටු දානවා මම මේ තමුන්නාන්සලා බලාපොරොත්තු වෙන බලයේද බෙදාරිමේ යෝජනාව තමුන්නාන්සලා පක්ෂ ඔක්කොම එකතු වෙලා ඒකමතිකව තීන්දුව කරන් ආණ්ඩුව තුල ඉන්න අය ගේන්න ගෙනාවොත් මම මන්ත්‍රීකම දාලා ගෙදර යනවා හැබැයි මගේ අභියෝගේ බාර ගන්න කියලා ඉල්ලා සිටින් මන් යන්නේ නැහැ ස්තුතියි
ස්තුතියි ගරු රාධාකෘෂ්ණ මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 13ක් තියෙනවා.
தமிழ் தேசிய கூட்டமைப்பின் மூலமாக கொண்டு வந்திருக்கின்ற அரசியல் அமைப்பு திருத்த சட்டம் இன்று மிக முக்கியமான ஒரு காலகட்டத்திலே இந்த நாட்டினுடைய அரசியல் அமைப்பு சீர்திருத்த வேண்டப்பட வேண்டும் என்பதே எல்லோருடைய கருத்தும் என்பது அறிகின்ற ஒரு விஷயமாகும். 1948 இந்த நாட்டினுடைய சுதந்திரம் அடைந்த பிறகு, சுதந்திரத்திற்கு பிறகு அல்லது சுதந்திரத்திற்கு முன்பு இந்த நாட்டிலே சுதந்திரம் பெற வேண்டும் என்பதற்காக சகல இன மக்களும் சகல இன தலைவர்களும் ஒன்றிணைந்து இந்த நாட்டினுடைய சுதந்திரத்தை பெற்றுக் கொடுத்த போதிலும், சுதந்திரத்திற்கு பிறகு இந்த நாட்டினுடைய அரசியல் அமைப்பு மாற்றப்பட வேண்டும் என்பதிலே கொண்டு வந்த பல சீர்திருத்தங்கள் அவ்வப்போது இந்த நாட்டிலே தோல்வியடைந்ததை நாங்கள் அவதானிக்கக்கூடியதாக இருக்கின்றது. இந்த நாட்டினுடைய மொழி சட்டம் கொண்டு வருகின்ற பொழுது அந்த மொழியை அமுலாக்குவதற்காக இந்த நாட்டினுடைய அந்த காலத்தினுடைய பிரதம மந்திரி அவர்கள் சிறி போன்ற சட்டங்களை கொண்டு வரும் பொழுது இந்த பாராளுமன்றத்திலே அதை எதிர்த்ததையும் அது கிழித்திருந்ததையும் நாங்கள் அவதானிக்கக்கூடியதாக இருந்திருக்கின்றது. இந்த நாட்டினுடைய பிரதான இரண்டு கட்சிகள், ஐக்கிய தேசிய கட்சி, சிறிலங்கா சுதந்திர கட்சி, இரண்டு கட்சிகளும் இந்த நாட்டிலே மாறி மாறி அரசாங்கத்திற்கு வந்த பொழுதும் அரசை ஆண்ட பொழுதும், ஐக்கிய தேசிய கட்சி அரசாங்கத்திலே இருக்கின்ற பொழுது சுதந்திர கட்சி ஏதாவது ஒரு தீர்வு கொண்டு வர வேண்டுமானால் அதை ஐக்கிய தேசிய கட்சி கிழித்தறிவதும், ஐக்கிய தேசிய கட்சி அரசாங்கத்திலே இருக்கும் பொழுது சுதந்திர கட்சி ஏதாவது ஒரு தீர்மானத்தை கொண்டு வரும் பொழுது அதை சுதந்திர கட்சி கிழித்தறிவதும், இது மாறி மாறி வந்து வருகின்ற ஒரு சந்தர்ப்பமாக நாங்கள் காணக்கூடியதாக இருக்கின்றது. ஆகவே அவ்வப்போது நடந்த இந்த ஒப்பந்தங்கள், பண்டா செல்வநாயகம் டட்டிசேனநாயக்க போன்ற பல்வேறு ஒப்பந்தங்கள் இங்கு கிழித்தெறியப்பட்டதை நாங்கள் காணக்கூடியதாக இருந்திருக்கின்றது. அதே போல நாட்டினுடைய அபிவிருத்தியை மட்டும் இந்த நாட்டிலே கவனம் கொள்ளாது, நாட்டினுடைய ஒற்றுமையை சீர்குலைக்கின்ற வகையிலே பல்வேறு தரப்புகள் ஈடுபடுகின்றதை நாங்கள் அவதானிக்கக்கூடியதாக இருக்கின்றது. இந்த நாட்டிலே மிக முக்கியமான பிரச்சனை மொழி பிரச்சனையாக இருந்தது. இந்த மொழி பிரச்சனையை தீர்க்க வேண்டும் என்பதற்காக தமிழ் கட்சிகள் ஒன்றிணைந்து உருவாக்கப்பட்ட தமிழ் தேசிய கூட்டமைப்பு இன்று பல்வேறு வகைகளிலே அதை முயற்சி செய்தாலும் கூட அதை நிறைவேற்றிக் கொள்ள முடியாத சூழ்நிலையிலே இருப்பதை நாங்கள் அவதானிக்கக்கூடியதாக இருக்கின்றது. அதற்கு காரணம் இந்த நாட்டினுடைய அரசாங்கத்திலே இந்த நாட்டிலே இருக்கின்ற பெரும்பான்மை சிங்கள மக்கள் ஏற்றுக்கொள்ளக்கூடிய இந்த அரசியல் சீர்திருத்த அமைப்பு இன்றும் கொண்டு வர முடியாமல் தத்தளிக்கின்ற ஒரு சூழ்நிலையிலே நாங்கள் அவதானிக்கக்கூடியதாக இருக்கின்றது. ஆகவே இந்த நிலை மாற வேண்டுமானால் நாங்கள் ஒட்டுமொத்தமான தமிழ் முஸ்லிம் மக்கள் ஒன்று சேர வேண்டும் என்பதையும் நான் இந்த நேரத்திலே ஞாபகப்படுத்த விரும்புகின்றேன். 1977 இந்த நாட்டிலே ஜே ஆர் ஜெயவர்தன அவர்கள் அரசாங்கத்தை அரசாங்கத்தை ஆளுகின்ற பொழுது மாவட்ட அபிவிருத்தி சபை முதலிலே கொண்டு வந்தார். அந்த மாவட்ட அபிவிருத்திகளுக்கு அதிகாரங்களை கொடுத்து மாவட்டங்களை அபிவிருத்தி செய்வதற்கான நடவடிக்கை எடுக்கப்பட்டது. அப்பொழுதுதான் இந்த நாட்டிலே வடகிழக்கிலே பிரச்சனைகள் ஆரம்பிப்பதற்கு காரணகர்த்தாவாக இருந்ததையும் நாங்கள் இந்த நேரத்திலே ஞாபகப்படுத்த வேண்டும். ஆகவே அதற்கு பிறகு 1987-88 இந்த நாட்டிலே மாகாண சபைகள் அறிமுகப்படுத்தப்பட்ட பொழுதும் அந்த மாகாண சபைகளுக்கு முழுமையான அதிகாரங்களை கொடுக்காதனால் அந்த மக்களுடைய விரக்தி நிலை இன்றும் இருக்கக்கூடியதை நாங்கள் காணக்கூடியதாக இருக்கின்றது. மாகாண சபை யாருக்கு தேவையோ அந்த மாகாண சபையினுடைய அதிகாரங்கள் அந்த மக்களுக்கு கிடைக்கவில்லை. மாற்றாக ஏனையவர்களுக்கு 9 மாகாணங்களாக பிரிக்கப்பட்டு ஏனையவர்களுக்கு இதை கொடுத்திருந்தாலும் கூட வடகிழக்கு மக்களுக்கு தாங்கள் எதிர்பார்த்த அந்த மாகாண சபையினுடைய அதிகாரங்கள் கொடுக்கப்படவில்லை என்பதுதான் உண்மையான கருத்து. ஆகவே மாகாண சபையை கொண்டு வருவதற்கு இந்திய அரசாங்கம் இங்கு முற்பட்ட பொழுதிலும் இந்திய அரசாங்கத்தினுடைய முழுமையான ஒத்துழைப்பு இங்கே கிடைத்த பொழுதிலும் அதை முழுமையாக நடைமுறைப்படுத்துவதற்கு இலங்கை அரசாங்கம் எக்காலத்திலும் முன்வரவில்லை. அதுதான் உண்மையான கசப்பான கதை என்பது எல்லோருக்கும் தெரிந்த ஒரு விஷயம். அதற்கு பின்பு நோர்வே அரசாங்கம், இலங்கை அரசாங்கம் இன்னும் பல்வேறு அரசாங்கங்கள் இலங்கையினுடைய இனப்பிரச்சினைகளை தலையிட்டு இந்த பிரச்சனையை தீர்ப்பதற்கான நடவடிக்கை எடுத்திருந்தாலும் கூட அது எந்த விதத்திலும் நடைமுறையிலே அமுல்படுத்தாத ஒரு நிலையா நாங்கள் அவதானிக்கக்கூடியதாக இருந்தது. திரு ரணில் விக்ரமசிங்க அவர்கள் இந்த நாட்டினுடைய 2002 2004 பிரதமர் இருந்த காலத்திலே இந்த நாட்டினுடைய ஒரு இடைக்கால அரசாங்கத்தை, அதாவது இடைக்கால அரசாங்கம் இருந்த பொழுதிலும் இடைக்கால யுத்த நிறுத்தத்தை ஏற்படுத்தி அதன் மூலமாக தீர்வு காண்பதற்கு எடுத்த முயற்சியையும் அன்றிருந்த ஜனாதிபதி சந்திரிகா அவர்களால் அதை நிறைவேற்ற போட முடியாமலையும் நாங்கள் அவதானிக்கக்கூடியதாக இருக்கிறது. அதே போல கௌரவ எதிர்க்கட்சித் தலைவர் ராஜபக்ச அவர்கள் 2 இந்த நாட்டினுடைய தலைவராக இருந்து இந்த ஆட்சியை ஏற்படுத்தப்படுது அவருக்கு முழுமையான அதிகாரங்கள் இருந்தும் அதை நடைமுறைப்படுத்துவதற்கான சிந்தனை அவருக்கு இருக்கவில்லை. அதான் உண்மையான கதை. ஆகவே அவர் இன்று மீண்டும் இந்த ஜனாதிபதியாக வருவதற்காக அல்லது பிரதம மந்திரியாக வந்தாலும் கூட இதை ஈடு செய்ய முடியுமா அல்லது நடைமுறைப்படுத்துவாரா என்பது சந்தேகம் எங்களுக்கு இருக்கின்றது. ஆகவே மாறி மாறி வருகின்ற இந்த அரசாங்கங்கள் தமிழ் மக்களுடைய உணர்வுகளை புரிந்து கொள்ளாமல், தமிழ் மக்களுடைய இந்த உணர்வுகளுக்கு மதிப்பளிக்காமல் நடந்து வருவதை தான் நாங்கள் அவதானிக்கக்கூடியதாக இருக்கின்றது. அண்மையிலே நான் ஒரு விஷயத்தை சொல்ல வேண்டும். கிட்டத்தட்ட இந்த நாட்டிலே ஒரு 2015 தேர்தல் நடந்த பொழுது பிரதான இரண்டு கட்சிகள் ஒன்று சேர்ந்து தேர்தலை கொண்டு வந்தது. அதிலே அவர்கள் கொடுத்த விஷயம்தான் இந்த நாட்டினுடைய இனப்பிரச்சனையை தீர்த்து கொள்வதற்கு ஒரு புதிய அரசியலமைப்பை கொண்டு வந்து அதை நாங்கள் பாராளுமன்றத்திலே நிறைவேற்றி முழு பாராளுமன்றமும் ஒத்துக்கொள்ளக்கூடிய வகையிலே இதை நாங்கள் செய்வோம் என்று சொன்னதை நாங்கள் இந்த நேரத்தில் ஞாபகப்படுத்த வேண்டும். ஆகவே இரண்டு பேருக்கான வாக்குகளை நாங்கள் அந்த நேரத்தில் அளித்தோம். கௌரவ மைத்ரிபால சிறிசேனா அவர்களுக்கும் அதே போல கௌரவ ரணில் விக்ரமசிங்க அவர்களுக்கும் வாக்குகளை மக்கள் அளித்து இந்த பிரச்சனையை தீர்ப்பதற்கும் இந்த நாட்டினுடைய எதிர்காலத்தை நல்ல முறையிலே கொண்டு செல்வதற்கான நடவடிக்கைகளை எடுக்கும்படி எல்லாரும் ஒன்று சேர்ந்து வாக்களித்தார்கள். ஆனால் இன்று என்ன நடந்தது? இரண்டு கட்சிகளுக்கும் இடையிலே பிரிவினை ஏற்பட்டு இந்த பிரிவினையின் மூலமாக இந்த நாடு இன்று சீரழிந்திருப்பதை நாங்கள் காணக்கூடியதாக இருக்கின்றது. ஆகவே இந்த அரசாங்கத்தினுடைய காலம் முடிவதற்கு இன்னும் 3-4 இருந்தாலும் கூட இந்த இறுதி நிலையிலே இவ்வாறான ஒரு தீர்மானம் கொண்டு வந்து இதை நாங்கள் நடைமுறைப்படுத்த முடியுமா என்பது எங்களுக்கு சந்தேகமாக இருந்தாலும் கூட இந்த தமிழ் தேசிய கூட்டமைப்பினுடைய இந்த நடவடிக்கையை நாங்கள் இந்த நேரத்திலே நிச்சயமாக பாராட்டாமல் இருக்க முடியாது. இருந்தாலும் கூட அவர்களுடைய எண்ணம் எதிர்பார்ப்பு எல்லாமே இந்த மக்களுடைய தீர்வு என்று இருந்தாலும் கூட இப்பொழுது அந்த தீர்வு கிடைக்குமா அல்லது அதற்கான ஒரு அரசியல் அமைப்பு தீர்வு இங்கு முன்வைக்கப்படுமா என்ற சந்தேகம் எங்களுக்கு இருக்கின்றது. திரு சுமந்திரன் அவர்கள் பேசும் பொழுது பிரதம மந்திரி அவர்கள் தீர்வு வைத்த பொழுது கூட அதை நடைமுறைப்படுத்தாமல் இருப்பதற்கு பல காரணங்களை அவர்கள் முன்வைத்ததையும் இங்கு சுட்டிக்காட்டினார். அதே போல இன்னொரு விஷயம் நாங்கள் சொல்ல வேண்டும். அண்மையிலே இந்தியாவிலே ஆந்திர பிரதேசத்திலே தேர்தல் நடந்தது. அதிலே அப்பொழுது இருந்த பிரதான அமைச்சர் திரு சந்திரபாபு அவர்கள் நாயுடு தோல்வி கண்டதையும் நாங்கள் காணக்கூடியதாக இருக்கின்றது. அதே போல ஜெகன்மோகன் ரெட்டி அவர்கள் அந்த தேர்தலில் அதிகமான பெரும்பான்மையாக அந்த மாநிலத்திலே வந்து இன்று அந்த தேர்தல் அந்த மாநிலத்திலே அவர் முதல் மந்திரியாக இருந்தாலும் கூட 5 உதவி முதலமைச்சர்களை அவர் நியமித்திருக்கின்றார் என்பதை நாங்கள் அவதானிக்கக்கூடிய ஒரு விஷயமாக இருக்கின்றது. ஏன் நான் இதை இங்கு சொல்கின்றேன் என்றால் அந்த மாகாணத்திலே அந்த மாநிலத்திலே இருக்கின்ற பிரச்சனை 5 முக்கிய அமைப்புகள் அதாவது சிறுபான்மை அமைப்புகளுக்கு அந்த அதிகாரங்களை கொடுத்து அந்த மாநிலத்திலே பிரச்சனை இல்லாமல் வைத்துக் கொள்ள வேண்டும் என்பதற்காக அவர் அந்த யுக்தியை கையாண்டிருக்கின்றார். ஏன் நாங்கள் அதே போல இலங்கையிலே அவ்வாறான ஒரு முன்மாதிரியை கடைபிடிக்க கூடாது என்பது என்னுடைய கருத்தாக இருக்கின்றது. ஒரு சிறுபான்மைக்கு ஒரு உதவி பிரதமராகவோ இன்னொரு சிறுபான்மைக்கு இன்னொரு உதவி பிரதமராக கொடுத்து ஏன் இந்த நாட்டினுடைய இனப்பிரச்சனையை தீர்ப்பதற்கு முன்வரக்கூடாது என்பது என்னுடைய கேள்வியாக இருக்கின்றது. ஆகவே எதிர்வருகின்ற காலங்களிலே இவ்வாறான யுக்திகளை கையாண்டு இந்த நாட்டினுடைய இனப்பிரச்சினைக்கு முற்றுப்புள்ளி வைத்தால் மட்டுமே இந்த நாட்டினுடைய அபிவிருத்தியை நாங்கள் எதிர்காலத்திலே கொண்டு செல்ல முடியும் என்பதும் என்னுடைய கருத்தாக இருக்கின்றது. ஏனென்றால் அபிவிருத்தி நடக்க வேண்டுமானால் மக்களிடையே ஒற்றுமை முதலிலே இருக்க வேண்டும். இன்று ஏனைய நாடுகளை எடுத்துக்கொண்டால் எங்களுடைய அண்டை நாடான இந்தியாவிலே அதிகமான ஜனநாயக ரீதியிலே செயல்பட்டாலும் கூட இந்தியன் என்ற ஒற்றுமை அங்கு இருப்பதன் காரணமாக இந்த நாடு இன்று அபிவிருத்தி அடைகின்றது. சீனா மற்றும் சிங்கப்பூர் மலேசியா போன்ற நாடுகளிலே இன பிரச்சனையே இல்லை. அங்கு எல்லா மதமும் எல்லா இனமும் ஒன்றாக செயல்படக்கூடிய ஒரு தன்மை அங்கு இருக்கின்ற காரணத்தினால் இன்று அந்த நாடுகள் வளர்ந்து வருகின்றன. ஆகவே எங்களுடைய நாடு வளராததற்கு காரணம், அபிவிருத்தி அடையாததற்கு காரணம் எங்கள் நாட்டிலுடைய இனப்பிரச்சனை. இப்பொழுது இனப்பிரச்சனை மாறி மத பிரச்சனையாக வந்திருக்கின்றது. ஆகவே இனப்பிரச்சனை எங்கு இருக்கின்றதோ, மத பிரச்சனை எங்கு இருக்கின்றதோ, அந்த நாடுகள் எல்லாம் அபிவிருத்தி குன்றிய நாடாகத்தான் இருக்க முடியும். ஆகவே இதை தவிர்த்து கொண்டு இதையெல்லாம் ஒட்டுமொத்தமாக தள்ளி வைத்து விட்டு, புறந்தள்ளி வைத்து விட்டு, எங்களுடைய நாட்டின் சமூக வளர்ச்சிக்காக இன மத சமூகங்களுக்கிடையிலே ஒற்றுமையை ஏற்படுத்துகின்ற ஒரு நல்ல சூழ்நிலை உருவாக்க முடியுமானால், எல்லா மக்களும் சமமாக மதிக்கப்படுமானால், எல்லா மதமும் சமமாக மதிக்கப்படுமையானால், எங்களுடைய நாடு நிச்சயமாக எதிர்காலத்திலே அபிவிருத்தி அடையும் என்ற எண்ணம் எங்கள் எல்லோருக்கும் இருக்கின்றது. ஆகவே இந்த காலகட்டத்திலே நான் நினைக்கின்றேன், திரு சம்பந்தன் ஐயா தன்னுடைய அதிகமான வயதை எட்டிக் கொண்டிருக்கின்றார். ஆகவே அவருடைய காலகட்டத்திலாவது இந்த இனப்பிரச்சினைக்கு ஒரு முற்றுப்புள்ளி வைத்து இதை தீர்ப்பதற்கான நடவடிக்கையை நீங்கள் அனைவரும் எடுக்க வேண்டும். அதற்கு எங்களுடைய நிச்சயமான ஒத்துழைப்பு எப்பொழுதும் கிடைக்கும் என்ற நம்பிக்கையோடு என்னுடைய பேச்சை நிறைவு செய்கின்றேன். நன்றி, வணக்கம்.
Thank you.